පොත ඉවර වෙනස් කරමු නේද? ඉතින් ගොඩ පිරිසක් ඉතින් අපිට ඇත්තරම මේ වගේ ඉතින් ධර්මයේ ඉගෙන ගත් ඉතින් උපකාර වුණ පිරිස් බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් අපි අනුමෝදන් කළත් නැතත් දැකලා සතුටු වෙන පිරිසකුත් ඉතින් බොහෝම ඇති. ඒයි ඉතින් කුසලයේ සිද්ධ වෙයි. අපිත් ඉතින් යුතුයකමක් විදියට අපි නේද? ඉතින් වටිනවා ඒක. හරි. අපි එහෙමනම් භාෂාවතරනේ දෙවෙනි පොතට යනවා. මම දැන් පොතට යන්න කලින් විශේෂයෙන් කතාවක් කියන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕන. මේ දෙවෙනි පොත කියලා කියන්නේ පළවෙනි පොතට වඩා ටිකක් බර පොතක්. බරයි කියලා එකකින් කියන්නේ මේ පොතේ බර ටිකක් වැඩි ඇතරම. ඊට අමතරව කියවෙන කරුණුත්
බරපතල පොතක්.
ඔව්. දැන් මේක පොත දැක්කම තේරෙනවා ප්‍රමාණිත් වැඩි නේ. ප්‍රමාණිත් වැඩි. හැබැයි අභ්‍යාස ප්‍රමාණි අඩුයි. අභ්‍යාස තියෙන 25යි. හැබැයි ඒ වුණාට විස්තර කිරීම ගොඩාක් වැඩි. ඒ නිසා මේකෙදි මටත් ඉතින් ටිකක් වැඩි වෙහෙසක් ගන්න වෙනවා. ඒත් එක්කම ආශමුතුන්ලටත් වැඩි වෙහෙසක් ගන්න වෙනවා. මොකද හේතුව දැන් මම කොයිතරම් උත්සාහයෙන් මේ ටික කළත් ආශමුතුන්ලගේ උනන්දු අඩු වුණොත් ඉතින් ඒකෙන් ප්‍රයෝජන මදි නේද? ඒ නිසා ඉතින් ඒ කෙරෙන ටික එදිනෙදා අනිවාර්යයෙන්ම බලලා ඉවර කරගන්න උත්සාහවත් වෙන්න. ඉතින් මම මේකේ අභ්‍යාස ලොකුවට ලියවන්නෙත් නැත්ති පිරිසට සමහරතර බණ භාවනා කටයුතු වලටත් එදින්න ඕන නිසා. හැබැයි මම බලාපොරොත්තු වෙනවා මේ ටික අඩුම බලලවත් එයි කියලා. ඊළඟ දවසේදී මේක බලලා ඒකට උත්තර කියන්න පුළුවන් මට්ටමට ඔක්කොම හලොක් වෙලාවක් යන්නේ නැහැ. හැබැයි දැන් එහෙමත් නැතුව આવොත් ඇත්තටම මේක ඉස්සරහට යන්න බෑ. මේක විතරක් නෙවෙයි දැන් පළවෙනි පොතේ වුණත් දැන් එහෙම කරපු ආශ්‍රමවලට තේරෙනවා ඇති අභ්‍යාසෙම ලියන් ගියා නම් ඒකේ Tamanට කොයිතරම් පහසුවක් වුණාද කියලා. එහෙම නැති වුණා නම් ඇත්තටම මේ Tamanට ඒක පාඩුව තියෙනවා. ඒ නිසා ඉතින් මට ලාභයකට මම මේ කරන දෙයක් නෙවෙයි. ඉතින් මම ඇත්තටම මේක කරන්නේ සාසනෙන් අපි දෙයක් ගත්තා. අපි ඒ දෙයක් ගත්ත දෙ අපිත් තව පිරිසකට දෙන්න ඕන කියන හැඟීම නිසා. මොකද පුරාණ ඉඳන් මේ පුරාණ හිතෝ මහරහතන් වහන්සේලා ඒ උත්තමයෝ ඒ Tamanට ලැබුණු දේ ඊළඟ පරම්පරාවට දුන්න නිසා තමයි අපිටත් මෙහෙම ත්‍රිපිටකේ හැරි අදීත වෙලා තියෙන්නේ නේ. ඒ ඉතින් මහන්සලා කටපාඩම් මිනීම දරාගෙන අපි වගේ නෙමෙයි අපිට ඇත්තටම දැන් ඕනතරම් පොත් තියෙනවා. ඒ කාලේ පොත් තිබුණේ නැහැ. ඉතින් මුල් කාලේ කටපාඩම්ින් ඔක්කොම දරාගෙන ආවි. ඒ නිසා අපිට එච්චර දේවල් කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ තියෙන ටික අපි ටිකක් උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යමු. බණ භාවනා කටයුතු වලදී ඉතින් ඒක බාධාවක් වෙන්නේ නැහැ. මේක මම හොඳටම කියන්නේ දැන් මේකෙම අපි මේ වගේ සමහර විට ඔන්න දවසේ පැය 24න් බණ භාවනා කටයුතු කරන්නේ තමයි පැය භාගයයි පැයයි නම් මේකේ අපි සමහරට ගොඩ කාලයක් ගත කරනවා නම් අරකට බලපෑමක් වෙයි. එහෙම නැතු මම එහෙම කියන්නෙත් නැහැනේ. මම කියන්නේ දවසකට පැය භාගයක් පැය භාගයක් විනාඩි 45ක් මේකට යොදන්න. ඉතින් එතකොට ඒක කිසිම විදියකින් එහෙම බාධාවක් වෙන්නේ නැහැ. මොකද අපි අත්දැකීම් උදේතුව කියන්නේ එහෙම බාධාවක් වෙන්නේ නැහැ. එහෙම බාධාවක් වෙනවා නම් ඒ තමන් කරන විදිය වැරද්දක් තියෙනවා. සමහර දේවල් අපි ඕනකට වඩා තදින් ගත්තොත් ඒක බාධාවක් වෙන්න පුළුවන්. තමන්ට මේ දේවල් කුසල් හිතකින් කරන්න පුළුවන්. එහෙම කරනවා නම් එහෙම බාධාවක් වෙන්නේ නැහැ. ඒක නිසා ටිකක් ඉතින් ඒ උනන්දුවෙන් ඒ ටික කරගන්න. මොකද අපි බුද්ධ ශාසනය ලැබුණු වෙලාවකනේ මේ ටික හරි අපිට කරගන්න ලැබෙන්නේ නේද? ඒ නිසා අපේ අනිවාර්යයෙන්ම තමන්ගේ පැවිදි ජීවිතේට ලොකු හයියක් ලැබෙනවා. මේක මේ කියන කතාව ආශ්මුණලට තව ටික කාලයක් ගියපුවම තේරෙයි මොකද්ද මේ කිව්වේ කියලා. තමන්ට තව මොනවා හෝ ගැටලුවක් ඇති වුණාම ඒක විසඳගන්න ලොකු හයියක් මට තියෙනවා කියන ආත්ම විශ්වාසය ඇති වෙනවා. පාලි භාෂාව ටිකක් දැනගත්තාම. ඒ නිසා ඒකේ තියෙන ඒ වටිනාකම ගැන හිතලා අනිත් එක සමහර කාලේ තියෙන්න පුළුවන් තමන්ගේ බණ භාවනා කටයුතු වලට තියෙන ඡන්දය අඩුකම. සමහර විට ඒ වැඩිම අඩුකමක් හෝ මොනවා හෝ නිසා. ඒ තැනක මම උනත් ප්‍රායෝගිකව කරන දෙයක් බුදුරජාන් වහන්සේගේ ගුණ ගැන සඳහන් වෙන ඒ වගේ සූත්‍ර දේශනාවක් කියවනවා. ඒ ජාතක දේශනාවක් හෝ ඒ වගේ දෙයක් පාලියෙන් කියවනවා. එතකොට පුදුමාකාර සම්පහන්සනයක් හිතේ ඇති වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සමාධියට උපකාරයි. ඒක ගැන කිසිම තර්කයක් නැහැ. ඒක නිසා මේ වගේ Tamanට හිතේ මොකක් හෝ වැටීමක් ඇති වුණ අවස්ථාවක, පසුබැස්මක් ඇති වුණ අවස්ථාවක Tamante දහම කියවන්න ඒකේ නියම අර්ථය අපිට දැනගන්න එක ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා ඒකත් මතක තියාගන්න. මේක අපිට ලොකු උපකාරයක්, අපි හරියට දෙයක් දැනගන්න එක. නරක දෙයක් නෙමෙයි නේද? හොඳ දෙයක්. හරි. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම තියෙන්නේ සංඥා කියලා පටන් අරගෙන මේ අකුරු සම්බන්ධව, එහෙම නැත්නම් පාලි භාෂාවේ ඒ අක්ෂර 41 ගැන විස්තරයක් තියෙනවා. ඒකේ විශේෂයෙන් කියන්න දෙයක් මම හිතන්නේ අවශ්‍ය නැහැ. අපි පළවෙනි පොතේදී ගොඩාක් දේවල් විස්තර කරගත්තා. ඊට අමතරව ඒ සටහන දුන්න එක ළඟ තියෙද්දන්නේ නැහැ. එදා අර කට්ටියට හැමෝටම නම් ලැබෙන්නේ නැහැ. පස්සේ සම්බන්ධ නායකතුමුන්ට එක්කෙනෙක් ගාව හරි තියෙනවා නම් අනිත් අයටත් බෙදාගෙන බලන්න හරි නේද? ඒකේ අපි පස්සේ හිමුනොත් බලාගන්න, අපි බලමු පස්සේ කොපි ටිකක් ගමු ආපහු. මේ ටික බෙදෙන විදිය ගැන, අකුරු ටික බෙදෙන විදිය අපි හුරු කරලා තියාගන්න ඕන. මොකද මේ බෙදීම අතිශයින්ම වැදගත් මෙන්න මේ සන්ධි පාඩමට. ඒක නිසා මේ ඒක මතක තියාගන්න ඕන. කොහොමද මේ ටික බෙදලා තියෙන්නේ? අපි ඊළඟ දවසේ බලමු පොඩ්ඩක් ඒ ගැන. යෙදෙන තැන්වල මම කියනවා මේ කොලයක් අපි හොයාගන්න බලමු හැමෝම. මේකෙදි ඊට පස්සේ දැන් ඒ මුලින්ම කියන ස්වර කියන ටික ඉතින් තේරෙනවා. ඊට පස්සේ මේ ස්වරවල දීර්ඝ කෙටි ભેදයක් තියෙනවා. මේ ටික දැන් මෙතන ආපහු කියන්න හේතුවක් තියෙනවා. සන්ධි පාඩමේදී වැදගත් නිසා. ඒ නිසා මේ ටික අවධානයෙන් ඉන්න. දැන් මේ දීර්ඝ කෙටි කියන කතාව ඉදින් පැහැදිලි ඉන්නේ නේද? දැන් ආ කියද්දි ආ යන දීර්ඝයි, ආ කියන්නේ කෙටි ස්වරේනේ. ඒ විදිහට ආ ඊ ඌ කියන තිකේ යුගල යුගල තියෙන්නේ, කෙටි එකයි දීර්ඝ එකයි. ඒ ඕ කියන දෙක අනිවාර්ය දීර්ඝ ස්වර කියලයි විස්තර කරන්නේ. ඒ ඕ කියන්නේ දීර්ඝ ස්වර දෙකක්. ඊට පස්සේ මේ වර්ග අකුරු කියලා ටිකක් පෙන්නනවා. මේ ටික හොඳටම හුරු කරගන්න ඕනේ. මේ වර්ග අකුරු ගැන ලොකු කතා ඉස්සරහට ගොඩක් කතා කියවෙනවා සන්ධි පාඩමේදී. ඒ නිසා මේ වර්ග අකුරක් කියන්නේ මොකක්ද? වර්ග අකුරු කියලා 25ක් තියෙනවා. කයන්නෙන් පටන්ගෙන මයන්න දක්වා තියෙන අකුරු 25. 25ට අපි කියනවා වර්ග අක්ෂර කියලා. ඒ වර්ග අකුරු වලදී අපි ඒවට දැන් නමක් දෙන්න ඕනනේ. ඒ නමක් දෙන්න ඕන නිසා පහේ පහේ ගොඩවල් වලට බෙදනවා පටන් ගන්න අකුර 90 වර්ගයක් කියලා. එතකොට කොහොමද කියන්නේ? කයන්නෙන් පටන් ගන්න අකුරු පහට කියනවා ක වර්ගය. ඒ විදිහට ඉතිරි ඒවා පටන් ගන්න අකුරු 90 කියන්නේ. ච වර්ගය අපි ඒ කාලේ මතක තියාගන්නේ පහලට කචට තප නේද? කචට තප. ඒ පටන් ගන්න අකුරු පහ. එතකොට ඒ විදිහට තමයි ඒ වගේ නම් ටිකක් දීලා තියෙන්නේ. ක ච ට තප ක වර්ග ච වර්ග ඒ විදිහට ට වර්ගයේ විදිහට. හරි. එතකොට ඒ වර්ගයේ කෙළවරම තියෙන අකුරට අපි කියනවා වර්ග අන්තය කියලා. වර්ගාන්තය. වර්ගයන්ගේ අන්තිමට තියෙන අකුරු පහට කියනවා වර්ගාන්ත පහ. එතකොට ක වර්ගයේ අන්ත අකුර මොකද්ද? කවුද? චන්ද කිත්ති ඇස්ම. කියන්න. නැද්ද එහෙම එක? ඥාන ධම්මයස්ම. ඟ. ඔකේ විවෘතව ශබ්ද එන්නේ. විවෘතව ng.
ලංකා කියන්නේ.
ඔව්. හරි. චන්ද සුමනායස්ම ඊළඟ ච වර්ගයේ අන්ත අකුර ඤ. හරි. ඉතිරිය වැඩින් කියන්න ඕනේ මේක තියෙනවනේ නේද? හරි. ඊට පස්සේ අවර්ග කියලා තව කොටසක් තියෙනවා. වර්ග නොවන එව්වට අවර්ග කියලා තියෙනවා. ඉතින් ඒක පැහැදිලි අර ඊ යටතේ පෙන්වලා තියෙන්නේ නේද? යන්න යටතේ ඊ ඉංග්‍රීසි ඊ අකුර යටතේ. එතකොට ඔගේ අං කියන එක දැන් අයන්නක් තියෙනවනේ. එහෙමනම් මේක ස්වරයක්ද? අං කියන එක ස්වරයක්ද? එහෙනම් අයන්නක් කියලා තියෙන්නේ. ඔව්. ඒ කියවීමේ පහසුව සඳහා තමයි අයන්න දාලා තියෙන්නේ. නැතුව මේක අයන්න ඔය ව්‍යංජනය ඇතුලේ නැහැ. ඒකේ ශුද්ධ ව්‍යංජන දැන් කලින් ඒවා වුණත් එහෙමයි. දැන් ක කියලා අපි කිව්වට ඕකේ නියම ව්‍යංජනය ක් අල් කයන් එක කියන්නත් බෑනේ නේද? හල් කයන්. එතකොට අයන්න එකතු කරලා තියෙන්නේ කියවීමේ පහසුවට. එතකොට අං කියන තැනවට විරුද්ධ කතාවක් කියලා තියෙන්නේ. ස්වරය ඇවිල්ලා තියෙන්නේ ඊට මුලින්. ඔතෙන් පාලි භාෂාවේදී නිග්‍රහිතයට කලින් එන්නේ කෙටි ස්වරයක් විතරයි. ඒක මතක තියාගන්න. ඉං අං ඉං උං කියන පද තමයි එන්න පුළුවන්. ඒ නිසා ඉතින් කිං කුං කං මේ විදිහේ පද හැදෙන්න පුළුවන් කයන්ෙන් පස්සේ. හල් කයන් ඇවිල්ලා කං කිං කුං ඊටම මහා ප්‍රාණත් එහෙමයි. මතක තියාගන්න ඒක. එතකොට කාං කීං කූං කේං කෝං එහෙම ඒවා නැහැ. පාලියේදී නැහැ. ඒක මතක තියාගන්න ඕන විශේෂ කාරණාවක්. ඕන්නම් ඒක සටහන අදා ගන්න. නිග්ගහීතේට පෙර කෙටි ස්වරයක් පමණක් යෙදී. හරි ඒක කියලා තියෙනවා පොතේ. ලියන්න ඕනේ. මේ කියලා තියෙන්නේ මේ පාලියේහි දීර්ඝ ස්වරයකින් පරව නොයෙදී. හරි. ලියන්න ඕනේ. ඊට පස්සේ G අකුර යටතේ කියාගෙන යන්නේ බැඳි අකුරු ගැනනේ. බැඳි අකුරු වලට කියන තව නමක් තමයි සංයෝග ව්‍යංජන කියලා කියන්නේ. සංයෝග ව්‍යංජනයක් කියන්නේ බැඳි අකුරකට. ඒවා මතක තියාගන්න ඕන. ඊට පස්සේ ඔන්න දැන් සන්ධි වලට අදාළ කරුණු ටිකක් දැන් කියාගෙන යනවා. සන්ධි පාඩමට අදාළ කරුණු ටිකක් ඔන්න දැන් කියාගෙන යනවා. මේ ටික ඒ නිසා හොඳට අවධානයෙන් ඉන්න ඕන මේ කියන කතාව. ඒ ටික අපි කියවමුද කවුරු හරි? හවුද කිව්වන්නේ පළවෙනි ඉච්ඡාකුර
සන්ධි කියන එක නේද?
නෑ ඉච්ඡාකුර.
අර මේ අකුරක් මේ කියන්නේ ඉච් අකුරක් මකා දැමීම ලෝභ නම් වේ. සුවසේ කීම් පිණිස සන්ධි කිරීම ආදී ප්‍රයෝජනය සලකා ලෝභය කරනු ලැබේ.
හරි. එතකොට මේ ලෝපය ලොප් කරනවා කියලා. ලෝප කරනවා ලොප් කරනවා කියලා වචනයක් තියෙනවා. මොකද්ද මේ ලොප් කරනවා කියලා කියන්නේ? තියෙන අකුරක් අයින් කිරීම තමයි ලොප් කරනවා කියන්නේ. කෙටියෙන්ම කියන්නේ උදාහරණයක් ඔන්න අපි අර පද හදද්දිත් කලානේ එහෙම නේද? ඔන්න පච්ච කියලා ධාතුවක් තිබුණා. ඊට පස්සේ අ කියලා විකරණයක් අපි ගත්තා. ඊට පස්සේ තී කියලා ආඛ්‍යාත ප්‍රතිකතු කළා. ඊට පස්සේ මෙතනත් අයන්නක් තියෙනවා. පච කියන එක අපි වෙන් කළොත් පයන්න, අල්චයන්න, අයන්න, ආයත් විකරණ අයන්න, ඊට පස්සේ තියන්න. දැන් ඕක අයින් දෙකක් තියෙනවනේ මෙතන. එතකොට අපි කරන්නේ එකක් අපි අයින් කරනවා. අන්න ඔය අයින් කිරීමට තමයි කියන්නේ ලොප් කිරීම කියලා. එතකොට ඊට පස්සේ පච කියලා පදේ හැදුවානේ. පැහැදිලි නේද? එතකොට මෙන්න මේකට තමයි කියන්නේ ලොප් කිරීම. කියන්නේ අකුරක් අයින් කිරීම. ඊට පස්සේ ඊළඟ එක කවුද කියන්නේ? ආනන්ද වයස්ම කියමු බලන්න.
තිබෙන අකුරක් මකාදම අකුරක්
අන්‍ය අකුරක් කිරීම
ආදේශන.
ඔව්. ඇත්තටම දැන් අපි මේකේ මතක තියාගන්න ඕන මේ ලෝපය පාලියේදී අපි මේ පද හදද්දී පෙන්වන්නේ කොහොමද? ඒකත් මතක තියාගන්න ඕන. ලොක් කරනවා කියන එක පෙන්වන්න අපි මේ විදිහට කපලයි පෙන්වන්නේ. පැහැදිලිද? ආයන්නොම ඉරකින් කපනවා. එතකොට ආදේශයක් කියලා කියන්නේ එක අකුරක් වෙනුවට වෙන අකුරක් ගේන එකට. තේරුණාද? තියෙන අකුරක් වෙනුවට වෙන එකක් ගේනවා. අපි උදාහරණ ඉස්සරහට කතා කරනවා. අපි හිතමු උදාහරණයක් විදිහට අයන්න තිබ්බ එක ආයන්නක් වුණා කියලා. ඒක අපි පෙන්වන්නේ මෙන්න මෙහෙම. මේක මතක තියාගන්න. මොකද අපි ඉස්සරහට මේ පද හදද්දි මේ ක්‍රමයට තමයි අපි කරවන්නේ. ඒක නිසා මෙතනම පෙන්සලකින් තමයි පෞද්ගලික පොතක්නම් තියෙන්නේ. ආදේශයේ ලියන විදිය මේ විදියයි කියලා සටහනක් දාගන්න. ඊතලයකින් අපි ඊළඟට අලුතෙන් ආපු අකුර පෙන්නලා යටින් ඉරක් ගහනවා. මේ යටින් ඉරක් ගහන්න ඕනේ. හරි. මේක තමයි ආදේශය පෙන්වන විදිය. මේවා ඉතින් මේ සමහර පොත්වල නැහැ. අපේ අපිට ගුරු වරුන්ගෙන් ලැබුණු දේවල් මේවා. ඒවා ඉතින් මතක තියාගන්න ඕනේ. ඔන්න ඊළඟ ජේ කියන එක කියවමු බලන්න කවුද චන්ද සුමනායස්ම
දෙවන අකුරු දෙකක් නේද ඔය අකුරු නමක අන්නකුරක් වීම ආගම
ඔව් ඔය කියන්නේ ඇත්තටම කෙටියෙන් කිව්වොත් අලුතින්ම අකුරක් පැමිණීම කියන එකයි ආගම කියන එකේ තේරුම අලුතින්ම අකුරක් පැමිණෙනවා තේරුණාද ඒ තැනක අපි ඒක කොහොමද පෙන්වන්නේ අපි හිතමු ච අභිඤ්ඤා කියලා තියෙනවා ච අභිඤ්ඤා මේ වගේ තැනක කියනවා මූර්ධජ හල් අකාරයක් මැදට එකතු වෙනවා අන්න ඒක අපි පෙන්වන්නේ දෙපැත්තෙන් වරහණක් දාලා මේ විදිහට අලුතෙන් ආපු එක අපි දෙපැත්තෙන් වරහණක් දාලා පෙන්වනවා මේක එතකොට එකකින් කියවෙන්නේ ආගම වුණ අකුරක් අලුතෙන් ආපු අකුරක් ඒක මතක තියාගන්න. ආගමයි පෙන්වන්නේ එතකොට වරහණක් දාලා ආගම වුණ අකුරක්. මේ එකතු කිරීමේ ලකුණු තියෙනවා. හරිනේ. එතකොට චල භිඤ්ඤා කියලායි පදේ හැදෙන්නේ. ඊළඟ කේ කියන එක කියවමු බලන්න කවුද? පබෝදානන්දායස්ම.
ඉතිනකට සමානව සරයෝ සමානව සරූපනම්
වෙයි. ඉති ටික කියන්න ඕනේ ඒකටම සම්බන්ධයි.
ආයන්නට ආ දෙදිනද ආයන්නට ආ
නෑ.
හා ඒ දෙදිනද සරූපව සමානයි. එසේම ඉකාරයට ඉ දෙදිනද
හරි ඕකේ මතක තියාගන්න තියෙන්නේ ඒ අය එකිනෙකාට සවන්න වෙනවා කියන එකයි කතාව මෙතන කොහොමද ආ කියන ඒ යුගලය අයන්නයි ආයන්නයි ඒ යුගල තියෙන්නේ තුනක් ආ ඉ උ කොහොමද ආ ඉ උ ඒ ඔ ඔය විදිහට යන්නේ. තොර මතක තියාගන්න තියෙන්නේ අයන්න ආයන්නට සමානයි අයන්න අයන්නටමත් සමානයි. සමානයි කියන්නේ සවන්න කියලා කියන්නේ ඒකයි තේරුම. අයන්නක් තියෙද්දි පිටිපස්සෙන් තවත් අයන්නක් තියෙනවා නම් අපි කියනවා මේ දෙක සවන්න. එහෙම නැත්නම් සරූප දෙකක්. අපි හිතමු වචනික සංදි කරන්න තියෙන අවස්ථාවක හෝ අයන දෙකක් කොහම ළඟ ළඟ තියෙනවා. අපි කියන්නේ මෙතන සවන්න. එහෙම නැත්නම් සරූප ස්වර දෙකක් තියෙනවා කියලයි. අයන්නට ආයන්න සරූපයි එහෙම නැත්නම් සවන්නයි. ආයන්නයි ආයන්නයි තියෙනවා. ඒකටත් අපි කියන්නේ සවන්නයි. ওই දෙක මාරු වෙලා තිබ්බත් එහෙමයි. ආයන්නයි 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 ආයන්නයි. කොහොමද වුණත් සවන්නයි. මතක තියාගන්න තියෙන්නේ මේ දෙන්න දෙන්නට දෙන්න. එයාගේම වර්ගයට හෝ එයාට මෙයා හෝ සවන්නයි. ඒ ක්‍රමෙමයි ඉතිරියේ වටත්. හැබැයි මේ AO දෙන්නට සවන්න නැහැ. A ට සමාන සවන්න වෙන අකුරක් නැහැ. O ටත් සවන්න වින කවුරුත් නැහැ. පව් නේද? හරි.
ග්‍රහපිනාජය.
ඈ?
අපිට වගේ.
හරි. එහෙමනම් දැන් අපි පාඩමට යනවා. මට විනාඩියක් දෙන්න මේක පොඩ්ඩක් මකලා කියන්න එහෙනම්.
Yes.
අපි එමන ඉක්මනට බලාගෙන යමු සම්දි කොටසනි. මේක කියවන්න ඕනේ නැහැ නේද? ඉතින් මේක හැමදේම විශේෂ කරුණු ටික විතරක් කියන දියොත් ඇති නේද? එහෙම ඇතිනේ. කියවන්න ඕනද? තිරිසගේ වෙඩි කැමැත්ත අනුව කියවන ඕන නම් ඉක්මනට කවුරු හරි කියවන්න ඕන. වේගෙන් කියවන්න පුළුවන් කෙනෙක් නැත්තම් වෙලා යන නිසා. කොහොමද හොඳ? කීප දෙනෙක්ගෙන් අපි අහලා බලමු. විනේ විසුද්ධිය කොහොමද හොඳ? කියවන එක හොඳ ඉද බං ඉක්මනට හොඳයි කියවනේ. මේක ඉතින් මං හිතන්නේ නම් ඉතින් මේක කියවලා තේරුම් ගන්න පුළුවන්. කමන්නේ අපි එහෙමනම් ඉතින් සමහරෙකුගේ අදහස කියවන එක හොඳයි කියලා. නෑ මේකේ තියෙන එක එහෙම වුණොත් ඉතින් ආයෙ කියවන්න ඕනේ මම. ඒ ටික පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඒක ඇති. හරි. එහෙමනම් අපි සන්ධි කියලා පටන් ගන්න තැන ඉඳන් ලංව තියෙන අකුරු දෙකක් එක්කොට ගැළපීම තමයි සන්ධියක් කියලා කියන්නේ. මෙතන අකුරු කියද්දී වැරදියට ගන්න එපා මේ ස්වර එහෙම කියලා. එතකොට මේ අකුරක් කියන එකෙන් එතන අදහස් කරලා තියෙන්නේ ව්‍යංජන සහ ස්වර. ව්‍යංජනයක් සහ ස්වරයක් වෙන්න පුළුවන්. ඒ විදිහට ඒ දෙකක් ගලපලා කරන කටයුත්තට තමයි සන්ධියක් කියලා කියන්නේ. එතකොට මේ ගලපන විදිය අර අපි කලින් කියපු විදියට අකුරක් අයින් කිරීමෙන් එහෙම නැත්නම් වෙන අකුරක් ආදේශ කරලා එහෙම නැත්නම් ආගම එහෙම නැත්නම් අලුතින්ම ගෙනල්ලා දාලා සමහර විටක දීර්ඝ කරලා සමහර තැනක කෙටි කරලා සමහර තැනක වෙනත් අකුරක් බවට පත් කරලා ওই විදිහට කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ කරන කටයුත්ත තමයි අපි කියන්නේ සන්ධි කිරීමක් කියලා. පැහැදිලිද? එතකොට අපිට බුද්ධ දේශනාවේදී අපිට සංදි කරන්න නෙවෙයි තියෙන්නේ අතරම. බුද්ධ දේශනාවේදී අපිට කරන්න වෙන්නේ සංදි ලියන්න. තේරෙනවද? දැන් අපිට මේ සංදි පද අපහු ගලපලා අපි මොකටද සංදි ඉගෙන ගන්නෙ? දැන් බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙනක අපි මොකටද මේ සංදි කරන්නේ කියලා හිතේ නැත්තම්. දැන් මේ සංදි ඉගෙන ගන්න ඕන විසන්දි කර ගන්න. තේරෙනවද? දැන් අපිට දැන් ප්‍රශ්නයක් හැදුණු විදිය තේරෙනවා නම් ඒක ලියා ගන්න පුළුවන් නේද? හැදුණු විදිය දන්නවා නම් ලියන්න පුළුවන්. හැදුණු විදිය දන්නේ නැත්නම් ලියන්න බෑනේ. ඒ වගේ තමයි අපිට දැන් කොහරි ගමනක් ගිහිල්ලා පාරක් වැරදුනා නම් අපි ගිය පාර දන්නවා නම් අපහු එන්න පාර හොයාගන්න ලීසිනේ. ඒ වගේ තමයි මේ සංදි පාඩම ඉස්සෙල්ලා උගන්වන්නේ අපිට විසන්දි කරන්න ඉගෙන ගන්නයි. ඒ නිසා ඒතෙන් ටික අපි හොඳට හුරු කරගන්න ඕන. කොහොමද මේ සංදි වීම වෙන්නේ? එතකොට මේ පද හැදිලා තියෙන්නේ කොහොමද? එතකොට අපිට දැනගන්න පුළුවන් මේ පදේ නම් මේ විදියට එකතු වෙලා තමයි මේ පදේ හැදිලා තියෙන්නේ. අන්න ඒ දැනීම ඇති කරගන්න තමයි අපි මේ සංදි ක්‍රමය ඉගෙන ගන්න. පැහැදිලි? හරි. ඔව් මේකෙදි තින් ඒ විදියට බුද්ධ දේශනාවේ ඊටවට සංදි කරලා තියෙන්නේ කියලා කට්ටිය. හරි. ඉතින් ප්‍රධාන හේතුව තමයි සංදි නොකර තිබ්බා හොඳයිනේ කියලා. ඒ උච්චාරණී පහසුව සඳහා සුකෝච්චාරණී ප්‍රධාන කාරණාවක්. දැන් මිනිස්සු කතා කරද්දී සමහර විට ඒ කියවීමේ පහසුව සඳහා තමයි මේ සුකෝච්චාරණය කියලා කියන්නේ. සුක උච්චාරණය පහසු කියවීම සඳහා ඇතැම් තැනක ගාථාවල ඒ රටාව පැවැත්වීම සඳහා අන්න ඒ වගේ තැන්වල සන්ධි කිරීම ආදිය වෙනවා. ඒක මතක තියාගන්න. එතකොට බුද්ධ දේශනාවේ මේ විදිහ සන්ධි පද අහුවෙන්නේ ওই හේතුව නිසා. හරි. එතකොට පාලි භාෂාවේ සන්ධි වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඊට අමතරව දැන් බාලාවතර වගේ පොත්වල තව වෝ මිස්සක සන්ධි කියලා මිශ්‍ර සන්ධියක් කියලා වෙනමත් කියාගෙන යනවා. හැබැයි ඒ වගේ නම් අපි පස්සේ මේක විදිහට පොඩි විස්තරයක් කියාගෙන යනවා මතක ඉදිරියට පස්සේ නේද? අපි දැනට මතක තියාගමු ප්‍රධාන වශයෙන් දැන් මෙතන පෙන්වලා තියෙන්නේ සන්ධි වර්ග තුනකට බෙදලා. ස්වර සන්ධි, ව්‍යංජන සන්ධි, නිග්‍රහිත සන්ධි. එතකොට මේ මොනවද මේ තුනේ වෙනස? ස්වර සන්ධි කියද්දිම තේරෙනවා මෙතන එනම් මේ ස්වර ඇති මේකේ නේද? ඉතින් ස්වර තියෙන්න ඕන. දැන් ස්වර සන්ධියකදී අපි ස්වරයක් මුල් කරගෙන ස්වරයක් සමාර්ථ අපි කියන්නේ ස්වරයක් නිමිති කරගෙන එහෙම නැත්නම් ඒ ස්වරයක් පදනම් කරගෙන තමයි මේ සන්ධි කාර්ය කරන්නේ. දැන් සමාර්ථනිකදී කියනවා ස්වරයකට පෙර සිටි ස්වරය අයින් කරනවා. අන්න එතනක ස්වරයකට පෙර හිටියම තමයි මේ වැඩේ කරන්නේ. අන්න ඒ වගේ ස්වරයක සම්බන්ධයක් තියෙනවා මේ සන්ධි කාර්යයට. ඒ නිසා තමයි ස්වර සන්ධි කියලා කියන්නේ. දැන් ව්‍යංජන සන්ධි කියද්දී ව්‍යංජනයක ව්‍යංජනයක් මුල් කරගෙන එහෙම නැත්නම් ව්‍යංජනයන් නිමිති කරගෙන අපි මේ සන්ධි කාර්යය ගැන කතා කරන්නේ. අපි ඒක මොකද්ද කියලා ඒ දෙකේ වෙනස ඉගෙන ගත්තම තමයි තේරෙන්නේ. දැන් ඒක ගැන වැඩි හිතන්න යන්න එපා. අපි උදාහරණයක් ඒ තැනට ආපහුම මම කියන්න මේකයි ස්වර සන්ධියේ වෙනස, මේකයි ව්‍යංජන සන්ධියේ වෙනස කියලා මම ඒ ව්‍යංජන සන්ධි පටන් ගද්දි මම කියන්න. එතකන් දැන් ව්‍යංජන සන්ධි කරන්න වෙනවනේ නැත්නම් මේ ගමම නේද? ඒක නිසා අපි එතෙන් ආවම මේ දෙකේ වෙනස්කම් මොනවද කියලා කතා කරමු. ඊට පස්සේ නිග්‍රහිත සන්ධි කියන්නේ නිග්‍රහිතයක් ඒ සන්ධි කාර්යයට සම්බන්ධයි. ඒ නිසා තමයි නිග්‍රහිත සන්ධි කියලා ඒවට කියන්නේ. ඔව් මෙතනදී එකයි මේ ස්වර සන්ධි කියන එක කෙටියෙන් පැහැදිලි කරනවානේ. එක ළඟ තිබුණු ස්වර දෙකක් දෙකෙන් එකක් මැකීම, එහෙම නැත්නම් ඒකට වෙන ආදේශයක් කිරීම, එහෙම නැත්නම් වෙන මොනවා හෝ ක්‍රමයකට ඒ ගැළපීමක් කිරීම තමයි ඒ වෙන මොනවා හෝ ක්‍රමයක් කියන්නේ. මේක හරි වෙලෙන්නේ. ඒ ක්‍රම ටික ඉස්සරහට කියනවා ඈ. ඒක කරව නැත්නම් හිතේ මේ එව්වා අපි හිතාගන්නේ කියලා. ඒ ගලපන ක්‍රම ටික කොහොම පැහැදිලිව කියනවා. මේ තැන්වල තමයි මේ ටික යෙදෙන්නේ කියලා. අන්න ඒකට තමයි කියන්නේ ස්වර සන්ධියක් කියලා. පැහැදිලිනේ? ඔන්න උදාහරණයක් ඉතින් කියාගෙන යනවා. පුත්තා මේ අත්ති කියලා වාක්‍යයක් තියෙනවා. පුත්තා මේ අත්ති. තේරුම මොකක්ද? ඕකේ දැන් පද මාරු කරලායි තියෙන්නේ. මේ පුත්තා අත්ති. මේ මට පුත්තා පුත්‍රයෝ අත්ති ඇත. එතකොට අත්ති කියන එක තමයි උතන ක්‍රියාපදේ, පුත්තා පදේ, උක්ත පදේ. අත්ති කියන පදේ අපි කිව්වා අස ධාතුවෙන් හැදෙන ක්‍රියාපදයක් කියලානේ. අපි ඒවා ලියා ගත්තා නම් ආශ්මුල්ලා ගාව පොත්වල ඇති අස ධාතුවේ වර්ණගීම ගැනත් මම දුන්නා මතක විදියටනේ. අත්ති සම්ති අසි අත්ථ අස්මි අස්ම එතකොට මතක තියාගන්න මේ පදේ. එතකොට දැන් මේ පාලි භාෂාවේදී බුද්ධ දේශනාවලදී සමහරට මේ අකුරු තියෙන්නේ පොඩ්ඩක් මාරු, වචන තියෙන්නේ පොඩ්ඩක් මාරු වෙලා. ඒ තියෙන සිංහලේ අපි කතා කරන රටාවටම නෙවෙයි. තේරෙනවද? දැන් පුත්තාමි අත්ති පුත්‍රයෝ මට ඇත කියන එකයි අර්ථය. එතකොට මේකෙදී මේ අත්ති කියන පදේ පුත්තා කැලල මෙතන සංගීත සම්බන්ධයක් නැහැ. පුත්තා මේ අත්ති කියලා අපි ලියා ගන්නවා. ඊට පස්සේ මේ අත්ති කියන තැන මෙතන අයන්නක් පේන්නම තියෙනවානේ. දැන් මේ කියන එක ඇතුළෙත් තියෙනවා ස්වරයක්. මොකද්ද තියෙන ස්වරය? ඡන්ද කිත්තියස්ම. ඕ. අපි පාලිගේදී ඔක කියන්නේ දීර්ඝව. ඒ යන්. හරි. හා. එතකොට මේක අල්ම යන්නයි ඒ යන්නයි. පැහැදිලිනේ. මේ ඊට පස්සේ අත්ති. ඔහොමයි තියෙන්නේ. මෙන්න මේ වගේ තැනක මේ මුල් ස්වරය ඇතැම් තැනක දැන් ස්වර දෙකක් එක ළඟ තියෙනවා. ඒ තැනක කියවීමේ පහසුව සඳහා එක ස්වරයක් අපි අයින් කරනවා. කෝකද අයින් කරන්න කියන එක ඉතින් රීති ටිකක් තියෙනවා. අපි ඒව ගැන කතා කරනවා ඉස්සරහට. මේ විදිහට අයින් කරලා මේ අල්ම යන්න පිටිපස්සේ තියෙන අයන්නත් එක්ක සම්බන්ධ කරනවා. එතකොට මත්ති කියලා පදේ දෙනවා. පුත්තා මත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති නේද? එතකොට පුත්තා මත්ති කියපම අපි ඊට පස්සේ දැන් ඩික්ෂනරියක් අරන් බලනවා මේ මත්ති කියන්නේ මොකද්ද? ඉතින් එහෙම වචනයක් නැහැ. තේරුණා නේද? එතකොට දැන් එහෙම මේ සංදිපද ඩික්ෂනරි වල පෙන්නලා නැහැ. අපිට ඒ නිසා තමයි දැන් මේක වින් කරගන්න දැනගන්න ඕන. දැන් එහෙම තිබුණා නම් ඉතින් කොච්චර ඒවා ලියන්න වෙනවද නේද? ඒක නිසා ඉතින් මේ ටික අපි දැනගන්න ඕන. නැත්තම් මේකේ පදේ හොයාගන්න වෙන්නේ නැහැ කොහොමයි මේක හැදුනේ කියලා. එතකොට මේකේ අර්ථය ගොඩක් තැනක ඇතැම් විට අටකතාවේ මේ පද වෙන් කරලා පැහැදිලි කරනවා මේකයි අර්ථය කියලා සරලව. සමහර තැනක එහෙම නැති අවස්ථා තියෙනවා. ඉතින් ගොඩක් සරල ඒවා පැහැදිලි කරන්නේ. ඉතින් අර ගැටලු තැන් තියෙනවා සමහර තැන් ඒ තැන්වල පැහැදිලි කරනවා. එතකොට පුත්තා මේ අත්ති ධනං මේ අත්ති මට පුත්‍රයෝ ඇත ධනය ඇත කියලා බාලයා වෙහෙසෙනවා දුකටපත් වෙනවා. ඉතින් ඒ දේවල් රැක ගන්න කියන එකයි අර්ථය. හරි, ඔන්න ඔය විදිහට මේ මුලින් තියෙන ස්වරයක් අයින් කරනවා නම් එක ස්වරයකට කලින් තියෙන තව ස්වරයක් අයින් කරනවා නම් අපි ඕකට කියනවා පූර්ව ස්වරය. පූර්ව, එතකොට ඒකත් මතක තියාගන්න ඕන. මේකේ මේ මුලින් තියෙන ස්වරයට අපි කියනවා සන්ධි වෙන තැනකදී ස්වර දෙකක් ළඟ තියෙනවා නම් මුලින් තියෙන ස්වරයට අපි කියනවා පූර්ව ස්වරය. මේකට අපි කියනවා පරස්වරය. පැහැදිලිනේ? එතකොට ඒත් එක්කම මතක තියාගන්න ඕන මේකට අපි කියනවා పూర్ව పదය, මේකට කියනවා పసు పదය. මුල් పదය, పసు పదය. අපි මුල් స్వరය, పసు స్వరය කිව්වත් කමක් නැහැ. ඉතින් මේ වචනම වුන්නේ නැහැ. තේරුණා? මේ පොත්වල තියෙන නිසා අපි ඒක ඉතින් මතක තියාගන්න ඕන పూర్වස්වරය. මේකට පරස්වරය කියලා කියනවා. මේ අයන්න මේකේ මේ යන්නට හිම නෙවෙයි මේ කියන්නේ. මේ ඒ යන්නට මේක పూర్වස්වරය කියන්නේ මෙන්න මේ ඒ යන්නට.
හා. හොඳ විහාර. දරගත්තේ අනිත්.
මේක ගැලපෙන විදිහට තියෙන. මේක උඩට ලියාගත්තා නම් වින් කරලා ඒකට හද පහසුයි නේද? උඩින් වින් කරලා ලියාගත්තා නම් අල්ම යන්නයි ඒ යන්නයි කොහොම හරි කමන්නේ. හරි. ඊට පස්සේ ඔන්න මේ මුල්ම ව්‍යාකරණ සන්ධි රීතිය තමයි දැන් කියාගෙන යන්නේ. මේ කළු අකුරෙන් තියෙන්නේ හතරෙන් අංක යටතේ. ඒ එක ස්වරයක් පිටිපස්සෙන් තියෙද්දී තියෙන අවස්ථාවක పూర్ව ස්වරය ලොප් වෙනවා. එහෙම නැත්නම් මුලින් තියෙන ස්වරය ලොප් වෙනවා කියලා රීතියක් තියෙනවා. ස්වර දෙකක් ළඟ තියෙනවා නම් මුල් ස්වරය ලොප් කරන්න පුළුවන්.
ආ ස්වර දෙක
ළඟ තිබුණොත් මුල් එක කපලා අයින් කරන්න පුළුවන්. ඒක තමයි රීතිය. ඊට පස්සේ දැන් ඒ විදි එකක් තමයි ඒ විදි අවස්ථාවකුයි දැන් අපි මේ කතා කළේ. එතකොට මේ විදිහේ විකල්ප අවස්ථා කොයි ප්‍රමාණයක් වගේ එතකොට එන්න පුළුවන්ද? රීචිත්තයස්ම දැන් ස්වර තියෙනවනේ ඔක්කොම 8ක්. පිටිපස්සෙන් එතකොට කොයි ස්වර හැම එකක් යටතේම 8ක් එන්න පුළුවන්. එතකොට 64 ක්‍රමයකට මේ සංදිය සැකසෙන්න පුළුවන් විකල්ප ක්‍රම. තේරුණාද? අයන්නක් මුලින් තිබිලා පිටිපස්සෙන් අයන්නක් තියෙන්න පුළුවන්. ආයන්නක් කියන්න, ඊයන්නක් ඒ යන්නක් ඕ යන්නක්. ඒ වගේම ආයන්නක් මුලින් තිබිලා ওই විදිහටම අනිත් පැත්තට වෙන්න පුළුවන්. ওই විදිහට 8 ආකාරයකට 8වරක් 8නේ එතකොට 64 ආකාරයකට හැදෙන්න පුළුවන් පද. අපි ඉතින් ඒ 64ම කතා කරන්න යන්නේ නැහැ. විලා යන නිසා මෙන්න මේ පොත දැකලා තිනේ ආස්මලම් මේ පුස්තකාලේ තියෙනවා. ඒ නිසා මේ මං ඒ තියෙන තැන කියන්නම්. හෙටාට පිටුවේද?
නෑ නෑ අංකය නෑ.
පොතේ යන්නේ.
පොතේ පිටුවේ නෑ.
මචිකේ මට පිටුවන්කේ බලන්න බැරි වුණා. මං එහෙමනොත් පස්සේ කොතනද තැන කියලා කියන්න. හරි. මේ පොතේ 51 වෙනි පිටුවේ ඒක මතක තියාගන්න. 51 වෙනි පිටුවේ මේ 64 වෙනි ක්‍රමේ ක්‍රම 64කට වෙන් වෙන විදිය කියාගෙන යනවා. උදාහරණයකින් එකට උදාහරණ. ඒ ටික ලියන්න ඕන නැහැ. නිකන් බලලා තියාගන්න.
මොකද්ද
පොතේ නාම? තත්ත්වදීපික කියලා කියන්නේ බාලාවතාර ඊට ලියවුණු පොතක්
විස්තර.
ඔව්.
51.
ඒ ඔක්කොම අපි කියන්න යන්නේ නැහැ. විලා යන නිසා. උදාහරණ දෙකක් විතර පොතේ තියෙන උදාහරණ දෙකක් මම කියන්නම්. උන්න අයන්න තිබිලා.
පරස්වරය.
දැන් අයන්නක් තිබිලා පිටිපස්සෙනොත් අයන්නක් වෙන අවස්ථාවක්. කොහොමද? න අසි. න අසි. මේක උදාහරණ දීලා තියෙන්නේ ඒකම. මුලින් අයන්න තියෙනවා. ඊළඟට අසි කියලා තියෙනවා. එතකොට මේක අපි වෙන් කර ගන්නවා. හල් නයන්න, අයන්න. අති.
ඒක සමිනේ
ආරම්භ විදිය සංකේතයක්ද නයන කඩනේ විදිය තරිගක් ගහන්නේ. ඔව් මෙහෙම කඩන්නේ. ඉරක් ගහන එක. මම ඒක කියනවා තව ඉස්සරහට ඊළඟ පදේ හදද්දී. ඒක මම හදලා පෙන්නනවා එකක් මේකේ. එතකොට මම කියන්නම්. ඊට පස්සේ මෙන්න මේක අපි මෙතෙන්ද පවුනවනවා කියලා කරන්නේ. මේ විදියට ඊතලයකින් තමයි අපි මේක පෙන්නන්නේ. මේක මේවා ලියා ගන්න ඕන නැහැ. අපි උදාහරණ එකක් පිළිවෙලට මේකේ තියෙන පොතේ තියෙන උදාහරණයක් හදනවා. එතකොට මේ පදේ හැදෙනවා නසි. මතකයක් තියනවද? නසි රාජබටු. නසි රාජබටු. න රාජබටු අසි. රාජබටයෙක් නොවේහිද? අසි කියන එකේ තේරුම වෙහිද? වෙහි. අපි කලින් කතා කරේ අස ධාතුවෙන් හැදෙන අත්ති සම්ති අසි. අත් කියන එතන කියවුන අසි කියන එකයි. වෙහි. වෙහි. එතකොට නොවිහි කියන එකයි තේරුම. නසි රාජ භටෝ. රාජ භටේ නොවිහිද කියන එකයි තේරුම. උපසම්පදාව දිහන්නේ නේද? හරි. ඊට පස්සේ තව උදාහරණයක් ආයන්න මුලින් තිබිලා ආයන්නක් පිටිපස්සෙන් එන එකට. යස්ස ආසවා. යස්ස ආසවා උදාහරණයක් මට ඒක කර්මතක් වෙන්නේ. යස්ස ආසවා. ඊට පස්සේ මේක පදේ හැදෙද්දි මෙතන අයන්නක් තියෙන්නේ මේ පැත්තේ ආසවා කියලා තියෙනවා. මේකෙදි මොල් සොරේ අයින් වෙනවා. යස්ස ආසවා පරිග්ගිනාද? මේ වගේ පොඩි මතකයක් තියෙනවා. යස්ස ආසවා පරිග්ගිනා. හරි. එතකොට යස්ස ආසවා කියන එකේ තේරුම යමෙකුට ආශ්‍රවයෝ. එතකොට පරික්ඛිනා කියලා ගත්තොත් යම් උතුමෙකුට ආශ්‍රවයෝ ෂය උනා වූ වෙද්ද කියන එතකොට රහතන් වහන්සේ ගැන කියවෙන්නේ. එතකොට මේක යස්ස ආසවා කියලා පදේ හැදෙන්නේ. පැහැදිලි නේද? එතකොට මේ හැදෙන විදිය නේද? මේ අල්සායන්නට ආයන්න එක තුනම සායන්න උනානේ. අල්සායන්නත් එක්ක බැඳුණා. උස්සා උනා ඊට පස්සේ. ඊටු ටික ඉතින් මේ විදිහටම ලියා ගන්නවා. පැහැදිලි නේ නේද? ඒක ගැටලුවක් නැහැ නේ මේ. මේ වුණේ ගැන නේද? හරි. ඔන්න ඔය විදිහට දැන් ඔය ආයන්න ඊ ආයන්නයි තිබිලා හදන ඔය විදිහටම ඉතිරි ඒවටත් ඉතින් උදාහරණ මේකේ පොතේ තියෙන නිසා මම කියන්නේ නැහැ. ඒ ටික හිමීට බලලා තියා ගන්න. හරි. ඊට පස්සේ අපි පොතේ තියෙන ක්‍රමයට ඉස්සරහට යමු. ඔව් මේකේ කතාව තමයි දැන් කියාගෙන යන්නේ. වෙන්න පුළුවන් විදිය ගැන ඉස්සරහට කියාගෙන යනවා. ඒ ගිහිල්ලා ඔන්න ස්වර වෙන් කරලා මේ පද පෙන්නලා තියෙනවා. පද කිහිපයක්. මුලදි තිබුණ හැටි අභිවන්දිය පදයට එකතු කරනවා අග්ගං කියලා. ඊට පස්සේ අභිවන්දිය කියන මුල් පදයේ අග තියෙන ඒ යයන්නේ ස්වර වෙන් කරනවා. මේකට පාලි භාෂාවේ ඔය බාලාවතර වගේ පොත්වල වෙනම ව්‍යාකරණ සූත්‍ර තියෙනවා මේ කටයුතු කරන්න. ව්‍යාකරණ සූත්‍ර කියලා තියෙනවා. දැන් මේ පොත්වල ව්‍යාකරණ සූත්‍ර කියලා දෙයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ව්‍යාකරණය උගන්වන්න පහසුවෙන් ඒ කටයුතු තේරුම් ගන්න. එතකොට අපි මේ ව්‍යාකරණ සූත්‍රත් එක්කම ඉගෙන ගමු. එතකොට පහසුයි ඒක. ඔක්කොම මතක හිටින එක කෙසේ වෙතත් අපිට මෙහෙම දෙයක් තියෙනවා කියලාවත් එතකොට මතකයක් තියෙනවනේ. එතකොට මේ විදියට මුල් පදයේ තියෙන ස්වරය වෙන්කරන වෙනම සූත්‍රයක් තියෙනවා. ඒකෙදී අපි මේ එක පදයක් ඒ නියම ක්‍රමයට හදන විදිය පොඩ්ඩක් ඉස්සරලා දැනගෙන බලමු ඉස්සරහා ඊළඟකටත් යන්න පුළුවන්ද කියලා. හරි. අපි කෙටි එකක් ගමු ඉස්සරලා.
නෝහි ඒතං
ඒතං. අපිට දැන් එකතු කරන්න තියෙන්නේ මෙන්න මේ පද දෙකනේ. මේ පද දෙක තමයි එකතු කරන්න තියෙන්නේ. අපි ඒ පද දෙක ලියලා ඉස්සෙල්ලාම කරන්නේ මේ අපි හදන්න යන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට එකඟ පදයක් කියලා කියන්නේ. මේක බුද්ධ දේශනාවට එකඟයි කියන එක කියවෙන්න වාක්‍යයක් තියෙනවා. ව්‍යාකරණ සූත්‍රය. ජින වචන යුත්තංහි. තේරුම අපි මේ හදන්න යන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට එකඟ බුද්ධ දේශනාවේ තියෙන පදයක් කියන එකයි තේරුම. නොහි. නොහි ඒතං. ඒතං නො. හි කියන්නේ නිපාතය. ඒතකොට නොහේතං භන්ති. ඒතකොට මොකද තේරුම? මෙය නොවේ ස්වාමී. නොහේතං භන්ති. ඒ මෙය නොවේ. මේක එහෙම නෙවෙයි. දැන් තංකින් මඤ්ඤත භික්කවි රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භන්ති. ඊට පස්සේ එතන අර යමක් අනිත්‍යද ඒ අහගෙන ගිහිල්ලා, එතකොට මේක ආත්ම කියන්න පුළුවන්ද? එතකොට නො හේතු භන්ති, ඒසේ නොවේ ස්වාමී, ඒක එහෙම කියන්න බෑ. අන්න ඒ වගේ තැන්වල නො හේතං, නො හේතං කියනවා. එතකොට දැන් ඕකේ අපි මුල් පදයේ අගම තියෙන ව්‍යංජන අකුරේ ස්වර ව්‍යංජන වෙන් කරනවා. මේකටත් වෙනම සූත්‍රයක් තියෙනවා.
ඒ සූත්‍ර නේද?
මේවට තමයි ව්‍යාකරණ සූත්‍ර කියලා කියන්නේ. මධෝඨිත මෙන්න මේක තමයි මේ පදයක් හදන රටාව ක්‍රමය. එතකොට මෙන්න මේ අර වෙන් කරද්දී එල ඉරකින් මේ හර එල නෙවෙයි හරස් ඉරකින් හරස් ඉර කැලලකින් වෙන් කරන එක තමයි අපි සම්ප්‍රදායේ අපි කරන්නේ.
එතකොට
පුබ්බ ඔක් නෑ මේක නෙවෙයි මේක
නෑ දැන් ආනි
ආ ඒක
කොහොමද
ඒක නම් කියවන්නේ
නෑ ප්‍රශ්නේ වෙන්නේ නෑ
මේක ගැටලුවන්නේ මට දකුණු අත උරු නිසා වෙන්න තියෙ පැත්තට
නෑ දෙන්නේ
අර සරා සරේ ලෝපං කියන පදේ තේරුම ඔය සරා කියන පදේ ප්‍රථමා පදේ සරා කියලා කියන්නේ ස්වරයෝ කියන එකයි තේරුම. ඕකේ අර්ථ අපි ගන්න ඕන සරේ සරා ලෝපං කියලා පදමාරු කරලා. සරේ කියන එක සප්තමී විභක්තියෙන් තියෙන්නේ. එතකොට ඒකේ අර්ථය ස්වරයක් පරකල්හි කියන එකයි. අපි මේ වගේ අර්ථ ලැබෙන විදිහ දැන්ම කතා කරන්නේ දැනට මතක තියාගන්න. ස්වරයක් පරකල්හි పూర్ව ස්වරයෝ ලොප්විත් කියන එකයි තේරුම. ලෝපයට පැමිණෙත්. ඒකේ තේරුම මේකේ දීලා තියෙනවනේ. වාක්‍ය මෙතන දීලා තියෙනවා. සරා සරී ලෝපං. ස්වරයක් පරකල්හි ස්වරයක් පිටිපස්සෙන් තියෙනවනම් මුල් ස්වරයෝ ලොප් වෙන්න පුළුවන් මේ ක්‍රමයට. හරි.
දැන් මේවා අපිට මතක තියාගන්න වෙනවද?
ඔක මතක තියාගන්නවා නම් හොඳයි. අපේ මේ වැඩේට ඇති. නමුත් ඉතින් මේක මතක තියෙනවා නම් ලේසි එක හොඳක් තියෙනවා. ඒ නිසා ඉතින් පුළුවන් ඒක ඉතින් මහා ලොකු අමාරු නැහෙනේ. අපිට දැනට මේ පොතේදී ගොඩාක් ඒ වගේ සූත්‍ර ගොඩක් කතා වෙන්නේ. සූත්‍ර කීපයයි කතා වෙන්නේ. ඒක නිසා ඒ ටික ඉතින් මතක තියාගන්න හොඳයි. පුබ්බ මධෝටිත මස්සරං සරේන වියෝජයේ. මොකද්ද ඒකේ තේරුම? පුබ්බං අධෝටිතං අස්සරං සරේන වියෝජයේ කියන එකයි. දැන් කෙටියෙන් අර්ථය මුලින් සිටියා වූ ඒ පදයේ තියෙන කෙලවරේ තියෙන ව්‍යංජනය ස්වර රහිත කොට ස්වරයෙන් වෙන් කරනවා කියන එකයි. ස්වරය නැතුව ස්වරයෙන් වෙන් කරනවා. ව්‍යංජනයයි ස්වරයයි වෙන් කරනවා කෙලවරීම තියෙන. ඒක තමයි අර්ථය. නයේ පරං යුත්තේ කියන එකේ තේරුම සුදුසු තෙන්හි පසු පදය වෙත පමුණුවනවා. පසුපදය වෙත පමුණුවනවා කියන එකයි අර්ථය. කෙටියෙන් ඒක වුණනම් මතක තියාගන්න. පුබ්බ මදෝටිත මස්සරං සරේන වියෝජයේ කියන එකේ තේරුම ව්‍යංජනයෙන් ස්වරේ වෙන් කරනවා. දෙවෙනි එකේ තේරුම සරාසරී ලෝපං කියන එකෙන් පූර්වස්වරය ලොප් කරනවා. ඉතින් පූර්වස්වරය ලොප් කරනවා කියද්දි පිටිපස්සේ නුස්වරයක් තියෙනවා කියලා වගේ හැඟෙනවනේ නේද? ස්වරයක් පිටිපස්සේ තියෙද්දි තමයි මේ සූත්‍රය ගන්නෙ. නයේ පරං යුත්තේ කියන එකේ තේරුම ඒ ස්වර නැති ව්‍යංජනය ස්වරය පසුව තියෙන ස්වරය වෙත පමුණුවනවා. ස්වර රහිත ව්‍යංජනය පසු ස්වරය වෙත පමුණුවනවා. හරි. එහෙනම් මේ ස්වරයෝ කියන එකයි. ඒ එච්චර එහෙම අවශ්‍ය නැහැ. අපි ඒ වගේ දැන් පදෙන් පදේ තේරුම් අපි පස්සේ දැනගත්ත හැකි. දැනට කෙටි දල අර්ථය මත තියාගත්තම ඇති. ජින වචන යුත්තන්. ජින වචනයට එකඟයි. එහෙම නැත්නම් බුද්ධ දේශනාවේ යෙදුණු පදයකුයි අපි හදන්නේ කියන එකයි අර්ථය.
සකන
හේතු නිපාතයක් කියන්නේ නිපාතය. හරි. අපි එහෙමනම් ඉක්මනට ඉතිරි කීපයක් විතරක් බලාගෙන යමු. ඔක්කොම මේකේ පද හදන්න ඕන නැහැ. පද ටික දැන් මෙහා පැත්තේ වෙන් කරලා තියෙන විදිය අපහැදිලිකමක් තියෙනවනේ ඉක්මනට අහන්න බලන්න බලන් ගිහිල්ලා. ඉතින් ඒකේ ඇච්චර හිතන්න ලොකු දෙයක් නැහැ. කෙළවරේ තියෙන ව්‍යංජනය වෙන් කරලා දකුණු පැත්තේ පෙන්නලා තියෙනවා. ස්වරයෙන් වින් කරලා. ඒක අපහැදිලිකමක් නැහැ නේ නේද? හරි නේද? හරි. ඊට පස්සේ ස්වර මකලා ගලපපු විදිය ඊට යටින් දීලා තියෙනවා නේ. අභිවන්දිය අග්ගං කියලානේ තියෙන්නේ මුල් එකේ. ඒතොර අභිවන්දිය කියන යකාරයේ තියෙන අයන්න ලොප් කරලා අග්ගං කියලා පිටිපස්සේ තයන්නක් තියෙනවනේ. ඒ නිසා අර මුලින් තියෙන අයන්න අයින් කරලා හල් යයන්න අර අයන්නට පමුණුවනවා. එතකොට අභිවන්දි යග්ගං කියලා පදේ හැදුණා. පැහැදිලි නේද?
අල්ගෑන්ට
අභිවන්දි ය කියලා තියෙනවා. ඒකට අග්ගං කියලා එකතු කරනවා. ඔහමනේ තියෙන්නේ. ඒ අභිවන්දි ය කියනගේ අයන්න තමයි මේ වෙන් කළේ. ඒක අපි අයින් කරලා මේ හල් යයන්න මෙතෙන්ද කියනවා. හල් යයන්නට අයන්න එක තුනම මොකද
වෙන්නේ?
යයන්න වෙනවනේ. ඒ ස්වර හැදින හැටි ඉතින් හුරු තියෙන්න ඕන. හල් ලකුරට අල් යයන්නට අයන්න එක තුනම යයන්නක් හැදෙනවා. ය. කොහොමනේ? ආයන්න එක තුනම ය. එහෙමනේ හැදෙන්නේ. ඒතකොට ඒ මේ විදිහට මෙතන අභිවන්දි යග්ගං උනා. පැහැදිලි? තව ගැටලු තියෙනවද?
සමහර
පුස්තකාලෙකට
මේ සමාන කිරීම
කියන එක කපලා දාන්නනේ හදන්නේ කොතනද? ආ ඔව් එතන. ඔය එකට එකතු කිරීමක් තමයි දාන්න ඕන. කමන්නේ එක හදන්න එකතු කිරීමක් කරනවා. ඊට පස්සේ පඤ්ඤත්තානි ඒව ආසනානි පණවන ලද්දා ඌම ආසනයෝ. ඒතර අභිවන්දිය අග්ගම් කියන එකේ තේරුම අග්ගං අභිවන්දි අභිවන්දි කියන්නේ පූර්ව ක්‍රියාවක් වන්දනා කොට අග්ගං කියලා තින් ඔතන අග්‍ර වූ උතුමන් වහන්සේ හෝ අපි භාග්‍යතුන් වහන්සේ තින් වන්දනා ලැබිය යුතු උතුමන් අතරේ අග්‍රම උතුමන් වහන්සේ. ඒකට අන්නේ බුදුරජාණන් වහන්සේ වන්දනා කොට කියන අර්ථයක් අපිට ගන්න පුළුවන්. ඒකට මේ වාක්‍යක නැතුව අපිට මේ කිසියල්ලෙන් සියල්ල අර්ථය ගන්න බෑ. මේ වාක්‍ය කොටස්නේ දීලා තියෙන්නේ. දොර පඤ්ඤත්තානි ඒව කියන එකේ තියෙන වයන්නේ තියෙන අයන්න තමයි අපි වෙන් කරගෙන පිටිපස්සෙන් ආසනානි කියලා තියෙනවා. ඒ ආයන්න හල් වයන්නත් එක්ක හැදුනම වායන්නක් වෙනවා. එතකොට පඤ්ඤත්තානි වාසනානි කියලා පද හැදෙනවා. පැහැදිලි නේ? අර වයන්න තිබ්බ එක වායන්නක් වුණා. පිටිපස්සෙන් ආයන්නක් තියෙන නිසා. මේ ටික වෙන වෙන හදලා බලන්න ඕන. මේ විදිහටම මේ ඔක්කොම ලියලා ඉතින් හදන්න වෙලාව මදි නම් අඩුම මෙන්න මේ පියවර දෙකවත් තේරුණාද? කීපයක් Taman ලියලා හදන්න. ඔක්කොම නෙවෙයි ඉතින් Taman ප්‍රේ ටික මේ රටාව අහු වෙනකන් පොඩ්ඩක් ලියලා බලන්න. හරි. ඊට පස්සේ පඤ්ඤා ඉන්ද්‍රියං කියන එක තේරුම පඤ්ඤා ප්‍රඥාව නම් වූ ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය. ඒකත් පදේ පැහැදිලි. මුලින් තියෙන ආයන්න අයින් වෙලා යන්නක් එනවා. ඒ නිසා පඤ්ඤින්ද්‍රියං කියලා පදේ හැදුනා. තීනි ඉමානි ඒකත් තීනිමානි කියලා පදේ හැදුනා. ඒකේ සමාන ස්වර දෙකක්මයි එක ළඟ තියෙන්නේ නේ. ඊයන දෙකක් තියෙන්නේ. හැබැයි මුල් එක තමයි කපන්න ඕනේ. මුල්ලේ අපි මේ මුල් ස්වරය අයින් කරන එක තමයි මේ සරාසරී ලෝපං කියන එකේ සූත්‍රයෙන් කරන්නේ. පිටිපස්සේ දැන් සමාන දෙකක් තියෙනවානේ, මම පිටිපස්සේ කයින් කරනවා කෝකත් දෙකයි නේ කියලා. එහෙම බෑ. දැන් මේ සූත්‍රයේ හැටියට පුළුවන් නේ මුල් එක අයින් කරන්න. තේරුණා? අපි පිටිපස්සේ කයින් කරන සූත්‍රය ඊළඟට ඉගෙන ගන්නවා. ඒක හැමතැනම යෙදෙන්නේ නැහැ. යෙදෙන තැන් ටිකක් තියෙනවා. ඒ අවස්ථාවවලදී විතරයි පිටිපස්සෙන් තියෙන එක අයින් කරන්න පුළුවන්. ඒක නිසා හැමතැනම මෙහෙම කරන්න යන්න එපා. අපි මේ මුල් සරය තමයි මේකෙන් අයින් කරන්නේ. හරි.
පූර්වස්වර ලෝක සංදි
කියන්නේ මේකට සිංහලින්. ඔව්.
ආ.
පූර්වස්වර ලෝක සංදි කියලා කියන්නේ සිංහලින් මේකට. මේ පදේ හදන්න හතරයි වමනා. සූත්‍ර ගොඩක් තියෙනවා. ඔව් සූත්‍ර ගොඩක් තියෙනවා. අර ඔය මේ එක එක සූත්‍රයෙන් කෙරෙන කාර්යයයි මතක තියාගන්න ඕන. එතකොට ඒ කාර්යය කරනවා නම් ඒ සූත්‍රය ලියනවා. පැහැදිලිද? අපි ඉස්සරහට කතා කරද්දි තේරි තාම එකයි නේ ඉතින් කතා කරේ. එතකොට එකක් කතා කරලා අපිට වෙනස තේරුම් ගන්න බෑ.
තීනි ඉමාන
කියන එක නේද පොඩ්ඩක් අයින් කරන්න. දැන් ඊයනු දෙකක්මනේ තියෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් පිටිපස් එකක් තියන්නක් නේ මං පිටිපස් එක අයින් කරනවා. එහෙම බෑ. ඒකයි කිව්වේ. එහෙමනම් ඊ ගැන ඇති නේද? අල්සයනු දෙකක් දාන්න ඕන. අල්සයනු දෙකක් ලියන්න ඕන. බැඳි අකුර කියන එකද? ඔව් බැඳි අකුරක් තියෙද්දි ඒකේ අයන්න වෙන් කරද්දි මේ දෙක හල් කරලම ලියන්න ඕන. දෙකම. හරි නේ. ඒතර කොහමද අයන්න වෙන් කරලා ලියන්නේ කොහමද?
ඒක සයන්න ගන්න පුළුවන්.
ඒ කියන්නේ සස් කියන්නේ. මෙහෙම ලියන්න කියලාද?
නෑ ඒක අපිට හිතා ගන්න පුළුවන් අමනුස්සකෙ. දැන් බඳ අස් සයිබලෙක් බඳලා ඉන්න
සනන්ද. ඔව්.
දැන්
මට ප්‍රශ්නේ තේරුන්නේ නැහැ.
නෑ නෑ යා කියන්නේ දැන් අතන බඳලා ආයෙ ලියන්න.
නෑ මෙහෙම ලියන්නේ නැහැ. මං කියේ එක මෙහෙම ලියන්න එපා
කියලා. නෑ නෑ
මම කියන්නේ. ආ සයන්න ආයෙ ලියන්න පුළුවන්. ඔව් දැන් අපි බඳි බඳලා තියෙන එක ඉතින් මේ විදියට වෙන් කරගන්න හුරු වෙන්න ඕන. ඒක ඉතින් අර ඉස්ස කියලා තියෙනවා නම් හල් සයන් දෙකක් ලියනවා කියලා මත තියත්තම හරි. හරි. උපද්දවෝ කියලා ඊළඟට තියෙන්නේ. ඒක ඉතින් පැහැදිලි. අයන්න අයින් වෙලා උයන්න බැඳෙනවා. එතකොට අමනුස් සුපද්දවෝ. අමනුස් සුපද්දවෝ. ගැටලුවක් නැහැ නේද අනිත් ඒ වගේ. තයස්සු ධම්ම. දේශනාවට එකඟ. දැන් එහෙම නැති ඒවත් අපිට හදන්න පුළුවන් නේ ඕන්න. එහෙම හදන්න නැහැ කියන එකයි අරතේ. උදාහරණයක් කියන්නේ දැන් අපිට අපි තාම වෙනස්කම් කියන්න බැහැ ඒකයි මම ඊළඟට කියන්න ඊළඟ සූත්‍රයට ආපුවාම දැන් එහෙම නොවෙන්න පුළුවන් තැන් කියන්න. තාම ඉතින් එක සූත්‍රයිනේ කිව්වේ. හරි. එමන ඊළඟ එකට අපි ඉක්මනට යමුද? දෙවෙනි ප්‍රීතියට. හරි. ඈ. මදි වගේ. වැඩි වෙයි වගේ.
දැන්
අපි දැන් නෑ. හරි ඊළඟට අපි ඉක්මනට ඒ සූත්‍රයේ රීතිය විතරක් කියමු බලන්න කවුද ඥාන ධම්මායස්ම
අසමාන ස්වරයකින් පළවු ස්වරයේ ඇතැම් විට ලොක් කරනු ලැබේ.
ඔව්. ඔකේ හොඳට මතක තියාගන්න තියෙන දෙයක් තමයි ඇතැම් විට කියන කතාව ඈ. හරි ඉස්සරහට ඉදි ටිකක් කියන්න.
ක ආ දෙදෙනාට ඊ ආදී අන්‍ය ස්වරයෝ සියලු දෙන අසමානයි. ඊ දෙදෙනට ආ උ ආදී අන්‍ය ස්වරයෝ අසමානයි. මේ ක්‍රමයේ ඉදිරි ස්වරයන් ගියද අසමානත්වයේ සාධාරණ යුතුය.
හරි. එතකොට මේකෙදි මේ කියන්නේ අපි කලින් කිව්වනේ සවන්න එහෙම නැත්නම් සරූප කියලා දෙකක් ගැන කලින් කතා කළා අර මේකෙදි H නෙවෙයි K යටතේ K කියන අකුර යටතේ අටවෙනි පිටුවේ ඒක දැන් හොඳට මතක තියාගන්න ඕන මේ අකුරු දෙකක් තිබුණම මේ දෙක සවර්ණද අසවර්ණද කියලා කියන්න පුළුවන් වෙන්න ඕන දැන් අයන්නයි යන්නයි තිබ්බොත් ওই දෙක සවන්නද අසවන්නද අයන්නයි ඇයන්නයි තිබුණොත් ඇයන්න තියෙද පාඩි කට්ටි අවධානයෙන් ඉන්නවද කියලා බැලුවේ. හරි. ඒ යන්නයි උයන්නයි තිබුණොත්. ඒ උ
අසවන්න.
යන්නයි ඊ යන්නයි.
අසවන්න.
උයන්නයි ඕ යන්නයි.
අසවන්න.
ආ යන්නයි ඕ යන්නයි.
අසවන්න.
හරි. එතකොට ඊටක හුරු කරගන්න ඕන මෙහෙමයි සවන්න අසවන්න කියලා. එතකොට මෙතනදි මේ කියන්නේ ඔන්න ඔය වගේ ස්වර දෙක අසවර්ණ අවස්ථාවක් තියෙනවා. ස්වර දෙක සමාන නැති අවස්ථාවක් තියෙනවා නම් ඇතැම් විටක පිටිපස්සෙක ලොප් කරන්න පුළුවන්. දැන් අපි කලින් කිව්වා මේ සරාසරේ ලෝපං සූත්‍රයේ යෙදෙන්න පුළුවන් අවස්ථා 64ක් තියෙනවා කියලා. එතකොට ඒ තැන්වලදී ආයන්නක් තිබුණත් ආයන්නක් පිටිපස්සෙන් තිබ්බත් ආයන්නක් යන්නක් ඊයන්නක් ඉතිරියව තිබුණත් පුළුවන් කියලා කිව්වනේ. දැන් ඔන්න අවස්ථාවක් එනවා මුලින් ආයන්නක් තියෙනවා පිටිපස්සෙන් ඊයන්නක් තියෙනවා. මේ දෙකේ එතකොට සවන්නද අසවන්නද? අසවන්නයිනේ. එහෙමනම් ඔන්න ක්‍රම දෙකකට මේක කරන්න පුළුවන්. ඕන්නම් සරාසරේ ලෝපන් සූත්‍රයේ මුල් එකත් කර ලොප් කරන්න පුළුවන්. දැන් මේ කියපු සූත්‍රය අපි ඒකට ඒක සූත්‍රයේ නම වාපරෝ අසරූපා. සූත්‍රය වාපරෝ අසරූපා යටින් එක දීලා තියෙනවා. එතකොට ඒ සූත්‍රයෙන් මේ පිටිපස්සේ තියෙන එක ලොප් කරන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් කොහොමද? දැන් ඕක අපි එතකොට දැනගන්න ඕන බුද්ධ දේශනාවේ තියෙන විදිය අනුව තමයි අපි මේක හදන්නේ පදේ. ඔන්න ඕක දැන් ඔය දැන් අපිට කියන්න පුළුවන් මම කියන්නම්කෝ ඊට පස්සේ දැන් මේක යෙදෙන තැන් ගැන ව්‍යාකරණ පොත්වල විස්තර කරලා තියෙනවා මේක ඇතැම් පදත් එක්ක අනිවාර්යෙන්ම පිටිපස්සේ පදේ ලොප් වෙනවා සමහර පද තියෙනවා සමහර පදවලදී ඇතැම් පද තියෙනවා මේ අවස්ථා තුනක යෙදෙනවා මේ වාපරෝ අසරූපා කියන එක ඒක සටහනක් දාගන්න මේකේ ඒ ටික නැහැ ඒ නිසා සටහනක් දාගන්න ඇතැම් පදවලදී උන වාපරෝ අසරූපා සූත්‍රයේ යෙදීම කියලා හරි එහෙම ලියාගන්න එහෙම සටහන් දාගන්න ඇතැම් පදවලදී පළවෙනි කාරණාව ඇතැම් පදවලදී අනිවාර්යෙන්ම පසු පද පසු ස්වරය ලොප් වේ. උදාහරණයක් ලියාගන්න චක්කුන්ද්‍රියම් චක්කුන්ද්‍රියම් මතක විදියට චක්කුන්ද්‍රියම් කියන පදය චක්කුන්ද්‍රියම් චක්කුන්ද්‍රියම් චක්කු ඉන්ද්‍රියම් කියන එකයි ඇස නැමැති ඉන්ද්‍රිය. එතකොට මේ පදය හැදෙද්දි අනිවාර්යයෙන්ම මේ සූත්‍රයේ යෙදෙනවා. මේක නෙවෙයි වාපරු අසරූපා සූත්‍රය. අනිවාර්යෙන්ම පිටිපස්සේ ස්වරේ ලොප් වෙනවමයි මේ පදේ හැදෙන තැනක් තියෙනවා. මේ චක්කු ඉන්ද්‍රියම් කියන පද දෙක එකතු වෙන යම් තැනක් තිබුණා නම් එතනදී අනිවාර්යෙන්ම මේ වාපරු අසරූපා සූත්‍රයෙන් පසු ස්වරය ලොප් වෙනවා. එතකොට තව අවස්ථා තියෙනවා දෙවෙනි තරුව හරි මොකක් හරි දෙවෙනි ඉලක්කම හරි දාලා ලියාගන්න. ඇතැම් විට ඇතැම් පදවලදී පූර්ව ස්වරය ලොප් වීමෙන්ද කමං පරස්වරය ලොප් වීමෙන්ද විකල්ප පද සෑදී. උදාහරණයක් යස්ස දානි යස්ස යස්ස දානි මෙන්න මේ විදිහේ යෙදීමුත් තියෙනවා. කොහොමද උදාහරණයක් අපි පදේ හැදෙන හැටි මම බලමු. මේකේ ඇත්තටම ඉතින් මේ සූත්‍රයේ හදද්දි හරි ලේසි මේක ඇත්තටම වෙන් කරන්න ඕනේ නැහැ. මේ සූත්‍ර දෙකෙන් පොඩ්ඩක් ඉන්න. මේ දෙකක් එකම ලියලා නේ. ඔපට ගින්න මේකෙදි ඇත්තටම මේ පියවරයි අවශ්‍ය නැහැ. ඒතර මේක වෙන් කරන්නේ නැතුව කොහොමද තිබ්බොත් මේක විතරක් අයින් කරනවා. කොහමද? මේක අපි මැකුවා කියමුකෝ. මේ පෙළවල් දෙක. ඒතර මෙතන යස්ස කියලාම හිටින්නේ. මේක වෙන් කරන්න ඕන නැහැ. වෙන් කරලා ආයකතු කරන්න අවශ්‍ය නැහැ. ඒකමනේ ආයකතු වෙන්නේ. තේරුණාද කතාව? මේ දෙවෙනි පෙර අපි නැතුව කොහොම තියාගන්න. ඉතින් අර අපි වෙන් කරගන්න එක හොඳයි. ස්වරයක් ඉස්සරහින් තියෙනවා කියන එක තේරෙන්න නිසා. මෙතන ස්වරයක් තියෙනවා කියන එක පේන්න නිසා දැනට මුල් කාලේ කලින් තිබ්බ ක්‍රමයටම ලියාගන්න.
සූත්‍රේ
ලියන්න ඕනේ නැහැ ඒක. මේක වෙනස් වෙන නේ. එතකොට අන්තිමට පදේ හැදෙන්නේ යස්ස දානි යන්නන අයින් වුණානේ. පැහැදිලි නේද?
සරි
සරි.
දෙවතනේ
යස් දෙකේ සොරයන් කන්සල් තැන් අයින් කලිනේ.
අයින්
කලිනේ
නෝ මේ ටිකක් අඩු ග්‍රීවිල පොලේ වෙන්නේ
සංගේ ඉල්කන්නේ. නෑ නෑ
හරි. ඈ දැන් නොකරපු වැරදි වලට අර මේ දඬුවම් දෙනවා වගේ නේද? අයින් කරලා නැතිව අයින් කරා කියවම නේද? හරි නේද? පැහැදිලි නේ මේක පදේ හදන විදිය? හරි. ඊට පස්සේ දැන් මේ විදියේ පදේකුත් හදන්න පුළුවන් මේ වාපරෝ අසරූපා සූත්‍රයෙන්. ඊට අමතරව බුද්ධ දේශනාවේ ඇතැම් තැනක තියෙනවා අර කලින් කියපු ක්‍රමයට සරාසරී ලෝපං සූත්‍රයෙන් අයන්න ලොප් වෙලා යන්නට පැමිණිලා යස්සිදානි කියලා මේ විදිය පදත්. අන්න ඒක නිසා තමා කියන්නේ එහෙම ඇතැම් අවස්ථාවක මේ වාපරෝ අසරූපා සූත්‍රය සමහර පදත් එක්ක විකල්පයෙන් යෙදෙන්නේ. විකල්පයෙන් කියන එකේ තේරුම ඇතැම් විටක මේ සූත්‍රේනොත් පදයක් හැදෙනවා, ඇතැම් විටක තව සූත්‍රයකිනොත් පදයක් හැදෙන්න පුළුවන්. මේ විදිහේ සංදිය නොවි හැදෙන්න පුළුවන් පදයක්. නෑ දෙකම අපි ලිව්වට ප්‍රශ්නයක් නෑ. අපි වාක්‍යයක් ලියනවා නම් බුද්ධ දේශනාවේ තියෙන තැන ඉතින් අපිට තේරුම් ගන්නනේ තියෙන්නේ මේක මෙහෙමයි හැදිලා තියෙන්නේ කියලා. පද දෙකම නිවැරදි. සරාසරි ලෝපන්. ඒකද? ඔව් මේ දෙවිදියෙන් පද හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ යස්ස ඉදානි කියලා වචන වෙන් කරපුවාම ඒ සූත්‍ර දෙකෙන් පද හදන්න පුළුවන්. අනිත් අවස්ථාව තමයි තුන්වෙනි තව අවස්ථාවක් තියෙනවා. ඒකත් සටහනක් දාගන්න. ඇතැම් පද සමග මෙම සූත්‍රය කිසිසේත් නොයේදී ඒ කියන්නේ වාපරා මේ විදිහේ අවස්ථා දෙකක් තියෙනවා. අසවර්ණම තමයි තියෙන්නේ. අසවර්ණ ස්වර දෙකක් ළඟ ළඟ තියෙන්නේ. හැබැයි ඒ වුණාට කිසිම අවස්ථාවක මේ වාපරෝ අසරූපා සූත්‍රයේ යෙදিলা පද හැදෙන්නෙම නැති අවස්ථා තියෙනවා. ඒ කියන්නේ පිටිපස්සේ ස්වරය ලොප් වෙන්නෙම නැහැ. ඒ තැනක මුල් ස්වරයේ ලොප් වීමකින් හෝ වෙන ක්‍රමයකින් තමයි පද හැදෙන්නේ. උදාහරණයක් සද්ධා සද්ධින්ද්‍රියං සද්ධින්ද්‍රියං මේ තැනක
දැන් ওই පියවරවල් ලියන්න ඕන
මොල් කාලේ ලියන්න ඕන නැත්නම් හුරු වෙන්නේ පදේ හැදෙන විදිය ඇත්ත කතාව තින් මේ සූත්‍ර ඔක්කොම රචනා කරලා තියෙන්නේ මේ කාරණා ටික පැහැදිලි කරන්න දී රටා ටික හුරු නම් ඉතින් ඔක ඩියල ඩියමම ඉතින් මේ නැත්නම් අපි පොතක් කියවන් යද්දි සන්ධි පදයක් අහන ගමන් ඔය ඔක්කොම ලියලිය ඒක තේරුම ගන්න යන්නේ නැහැ. තේරුණා නේද? දැන් මේක අපි දැනගන්න ඕනේ ඇයි මේ ටික කරන්නේ? කරන්නේ මේ විසන්ධිය තේරුම් ගන්න. තේරුම් ගත්තයින් පස්සේ ඉතින් පොත් කියවන වෙලාවේ ඔක ලියලිය තේරුම් ගන්න ඕන නැහැ. මේක මතක් වෙනවනේ. නේද? මේකදී මුල් කාලෙ ඉතින් ලියන්න.
නැත්තම් තේරෙන්නේ.
ඔව් නෑ එහෙම මන් ලියන්න කියන්නේ. මේ වෙන රටාව ඉතින් මතක තියාගන්න. මෙහෙමයි මේක වෙන්නේ. හරි. දැන් මේකේ සරාසරි ලෝපන් සූත්‍රයේ ඉන්නේ මේ පදේ හැදිලා තියෙන්නේ. දැන් වාපරෝ අසරූපා සූත්‍රයේ මෙතන යොදන්න බැරිද? ඇයි බැරි? බැරි නෑ. දැන් යොදන්න පුළුවන් මේ අසවර්ණ දෙකක් තියෙන්නේ. අසවර්ණ දෙකක් තියෙන්නේ. යොදන්න අවස්ථාව තියෙනවා. හැබැයි බුද්ධ දේශනාවේ එහෙම පද නැහැ. එහෙම වුණත් හැදෙන්නේ කොහමද? සද්ධාන්ද්‍රියං කිය. සද්ධාන්ද්‍රියං. ඊයන්න ලොක් කළොත් එහෙම පිටිපස්සේ තියෙන ඊයන්න ලොක් කළොත් පදේ හැදෙන්නේ සද්ධාන්ද්‍රියං. ඉතින් එහෙම පදයක් බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. ඒ නිසා තමයි එහෙම පදයක් හදන්නේ. වාපරව අසරූපා සූත්‍රයේ යොදන්න පුළුවන් වුණත් ඒ තැන්වල යොදන්නේ නැහැ. එතකොට කොයි කොයි තැන්වලද යොදන්නේ?
ආසරණේ අක්කරතාලේ
එහෙමද නැහැ. යෙදෙන්නෙම නැහැ. හරි. ඒක නිසා මේ යෙදෙන තැන් ටික ගැන කොයි කොයි අවස්ථාවලද එතකොට මේ සූත්‍රයේ යෙදෙන්නේ කියලා කියලා තියෙනවා ව්‍යාකරණ පොත්වල. එතකොට මොන මොන අවස්ථාවලද මේ පිටිපස්සේ තියෙන සර ලොප් වෙන්නේ කොයි වගේ අවස්ථාද කියලා මේ විස්තරයක් කරලා තියෙනවා. ඒ වැත්තරම ටිකක් එහාට ඉගෙන ගද්දී අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ දැනට අවශ්‍යත් නැහැ. නිකන් ඕනනම් මම කියන්නම්. විස්තර ලියා ගන්න හැම ගියොත් අද වෙලා යනවා. දැන් ටිකක් වෙලත් ගිය නිසා අපි හැමෝම ඊළඟ දවසේ ඒ ගැන සටහනක් දා ගන්නවා නම් දාගමු. කියලා තියෙනවා අයන්නින් පිටිපස්සේ තියෙන අයන්නක් මුලින් තියෙන අවස්ථාවක් වුණොත් මේ මුල් පදයේ අග තියෙන්නේ අයන්නක් නම් ඒ වගේ තැනක පසුව තියෙන ස්වරයක් ලොප් වෙනවා නම් ඒ ලොප් වෙන්නේ මෙන්න මේ පද තිබුණොත් විතරයි. ඉදානි ඉති ඉව ඒව. ඉදානි ඉති ඉව ඒව. කියන මෙන්න මේ පද හතරත් එක්ක තියෙන යන්න විතරමයි ලොප්. යන්න සහ ඒ යන්න විතරමයි පිටිපස්සේ තියෙන පදයක ලොප් වෙන්නේ. මුලින් අයන්න තියෙනවා නම් තව නැත්තම් එන්න පුළුවන් අවස්ථා තියෙනවනේ. උයන්නක් එන්න පුළුවන්, ඒ යන්න නම් එනවා. ඕ යන්න එන්න පුළුවන්. ඒ තැන්වලදී මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. කියන්නේ මේ සූත්‍රයත් එක්ක යෙදෙනවා නම් යෙදෙන්නේ අන්න අර පදත් එක්ක විතරයි කියන කතාව කියලා තියෙනවා. මුලින් අයන්නක් තිබුණා. මුල් පදය ඉවර වෙන්නේ අයන්නකින් නම් පසු පදය එක්කෝ ඉදානි වෙන්න ඕන, එහෙම නැත්නම් ඉව කියලා තියෙන්න ඕන, එහෙම නැත්නම් ඉති කියලා තියෙන්න ඕන, නැත්නම් ඒව කියලා තියෙන්න ඕන. එහෙම අවස්ථාවක විතරයි මේ සූත්‍රය යෙදෙන්නේ. ඒක අවස්ථාව.
මේ කියන්නේ මේ
වා පරව අසරූප සූත්‍රය. එතකොට අනිත් අවස්ථාවක දැන් අයන්න නැතුව වෙන ස්වරයක් නම් මුලින් තියෙන්නේ. මුලින් තියෙන තවත් ඉතින් තියෙනවනේ ස්වර හතක්. ඒ හතෙන් එකක් නම් තියෙන්නේ. ඒ අවස්ථාවක පිටිපස්සෙන් තියෙන ස්වරය දීර්ඝ ස්වරයක් වුණොත් වෙනවනම් දීර්ඝ ස්වරයක් වෙන අවස්ථාවක පිටිපස්සෙන් තියෙන එක කෙටි වෙන්නත් පුළුවන් දීර්ඝ වෙන්නත් පුළුවන්. දීර්ඝ ස්වරයක් වෙන අවස්ථාවක ආසි ඒව කියන පද දෙක විතරමයි යෙදෙන්නේ. පිටිපස්සෙන් ආසි කියන පදයත් ඒව කියන පදයක් තිබිලා විතරමයි පද හැදෙන්නේ. මේ සූත්‍රයේ යෙදিলা පද හැදෙන්නේ. මුලින් අයන්න හැර වෙන පදයක් තිබිලා පිටිපස්සෙන් කෙටි පදයක් තිබුණොත්, කෙටි ස්වරයක් තිබුණොත් ඒක ඉතින් වෙන ඒක ගැන විශේෂයක් කියලා නැහැ. වෙන තැන්වල යෙදෙන්න පුළුවන් කියන එක කියලා තියෙනවා. ඒකට මේ වගේ අර නිශ්චිත අවස්ථා ටිකක් පෙන්නලා තියෙනවා. මේ තැන්වල තමයි මේ පද හැදෙන්නේ කියන එක. ඉතින් ඒව ගැන අපි ගොඩාක් එච්චර දැනට හිතන්න යන්න එපා. අපි ඒව ගැන වැඩි විස්තර පස්සේ කතා කරමු. දැනට මතක තියාගන්න මෙහෙම ක්‍රමයකටත් හැදෙන්න පුළුවන් පිටුපසේ තියෙන එකත් මෙහෙම ලොක් වෙන්න පුළුවන් කියන එක විතරක් මතක තියාගන්න. හරි. හිතලා බලන්න දැන් ඒ වගේ අර නිශ්චිතව කියන්න කොහොම ත්‍රිපිටකය ගැන දැනීමක් තියෙන්න ඕන. හිතලා බලන්න දැන් අපිට ත්‍රිපිටකයේ තියෙන සන්ධිපද ඔක්කොම දැනගෙන තියෙන්න එපා යනේ. සන්ධිපද ඔක්කොම පරිශීලනය කරලා තියෙන්න ඕන. එහෙම නිශ්චිතව කියන්න මේ තැන්වල මෙහෙම මෙහෙම විතරයි මේ සන්ධිය යෙදෙන්නේ කියලා කියන්න. ඒක නිසා තමයි ඉතින් කියන්නේ දැන් මේ ව්‍යාකරණය කච්චායන මහරහතන් වහන්සේ හරහා තමයි ව්‍යාප්ත වුනේ. ඉතින් ඉතින් ඒකයි කියන්නේ මේ වගේ සමහර විස්තර කිරීම පටිසම්භිදාලාභීකට ඇරෙන්න වෙන කෙනෙකුට විෂය වෙන්නේ නැහැ. ඉතින් ඒ තරම් අර හිතාගන්න බැරි සමහර කාරණා තිය විස්තර කරනවා මේ හිතාගන්න බෑ. මේක කොහොමද මෙහෙම එකක් කිව්වේ කියලා. ඒ තරම් අර නිශ්චිතව කියනවා මේ පදේ යෙදෙන්නේ මෙන්න මේ තැන්වල විතරයි. මේ විදිහ මේ යෙදීම වෙන්නේ.
මෙන්න
මේක තමයි ඉතින් අද
කට්ටිය
පිස්සු
කෙලින්නේ.
නැත්නම් මේ ගොඩක් කච්චායන
මහරහතන්
මහරහතන් වහන්සේගෙන් තමයි ව්‍යාකරණේ පටන් ගන්නෙ. ඉතින් මේ පොත් ලියවීම ඊට පස්සේ කෙරෙන්නේ මේ ඒ මහරහතන් වහන්සේගේ ඉගැන්වීම් මාර්ගය අසුරු කරගෙන තමයි ව්‍යාකරණ පොත් ලියවුනේ. ඒ විස්තරය
සූත්‍රයේ
ව්‍යාකරණ කියන්නේ මෙතන ඒ කියන්නේ මේක නෙවෙයි. මෙය ව්‍යාකරණ අර්ථයෙන් නෙවෙයි. හැබැයි අර බුද්ධ දේශනාවේ කියවෙනවානේ අත්ත ධම්ම නිරුද්ධි. එතකොට ආදී වශයෙන් ඒ විස්තර කිරීම කරනවානේ. එතන පද ව්‍යංජන ඥානාති ඒ වගේ තැන් වල විස්තර කරනවා. එතන ඒ තැන් වලදී මේ ව්‍යාකරණ කතාවත් කතා කරනවා. අනුව්‍යංජන කියන තැන් වලදී. හරි. අපි එහෙමනම් මේකේ විස්තර ඉතිරි ටික ඊළඟ දවසේ කතා කරමු. අභ්‍යාසයක් අපිට අද කරන්න බෑනේ. තාම දෙනීම මදි. අභ්‍යාසයක් කරන්න. ඊළඟ දවසේ විස්තරෙත් කතා කරලා ඊළඟ දවසේ අපි අභ්‍යාසිකිත් නේම් ටිකක් කරගෙන යනවා. එතන මේ ටිකක් එක බලාගෙන අභ්‍යාසෙත් බලාගෙන. තව ගැටලු තිබුණොත් ඒ ටික මාක් කරගෙන ඊළඟ දවසේ බැරි වෙනවා. ඊළඟ අපිට සෙනසුරාදා ඉරිදා නේද ගමන තියෙන්නේ. අපි එහෙම වුණොත් මේ පාඩු වෙන නිසා වෙන දවසක් දාගමුනේ. මොකද කියන්නේ අනික් කටීර කොහමද ඒ දවස අඟහරුවාදානේ අපි කලින් කර කර හිටියේනේ. අඟහරුවාදායි බ්‍රහස්පතින්දායි ඊළඟ සතියේට අපි අඟහරුවාදත් කරමු. අඟහරුවාදායි බ්‍රහස්පතින්දායි ඒ මොඳයි නේද? අමාරු. සඳුදා සඳුදා ගැටලුද කාට හරි? අඟහරුවාද කරොත් ගැටලු ඉන්නේ. කලිනුත් අපි කරගෙන ගිය නිසා අඟහරුවාද
ලගවැඩි
ඉන්නේ නැහැ දෙකෙන් බලා ගන්න. ඒකත් කියලා තියෙනවා. ඈ? එවනත්නම් අපි එහෙමනම් ඊළඟ බ්‍රහස්පති නම් කරමු. බ්‍රහස්පතින් දටම කරමු. කමන්න එක දවසක් ඉතින් අපි. මේ සතියේ විතරයි. එක දවසක් ඉතින් එහෙමනම් කමන්නේ අපි අඟහරුවාද කරමු නේද? මේ සතියේ විතරයි. මේ සිකුරාද බැරි මේ ඉරිදා බැරි වෙන නිසා.
එක දවසයි නේද?
කල් ඇතුව කරන්න කට්ටිය කැමතිද? බෑනේ ඉදාට දේශනාව දවසනේ. අපි ඒ නිසා මේ අඟහරුවාදම හොඳයි. ඊළඟ අඟහරුවාද. හරි. එහෙමනම් අද ටිකක් වැඩිපුර වෙලක් ගියා. කමන්නේ අපි පළවෙනි පොත ඉවර කරානේ නේද? ඉවර කරලා දෙවෙනි එකට ආවානේ. ඒ නිසා ඉතින් මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න ඕන අපි දැන් මේ දැනීම ඇති වෙද්දී අපිට කෙලෙස් ආදියත් ඇති වෙන්න පුළුවන්. දැන් මේ දේවල් මම දන්නවනේ කියලා. ඉතින් මේ මාන්න ආදී ඇති වෙන්න පුළුවන්. ඒ තැනක වහාම ඉතින් ක්‍රියාත්මක වෙන්න ඕන නේද? ඉතින් අපි මේ කරන හැම දෙයක්ම කරන්නේ නිවන් අවබෝධ කරගැනීමේ උපකාරී පිණිසයි. අනිත් එක අපිට මේ ශාසනේ මහා ලොකු පිරිස් වෙන්න අදහස් තියෙනවා නම් ඒවා අපේ කෙලෙස් නිසා ඇති වෙන තත්ත්ව. මොකද එහෙම හිටියනම් හිටියේ පුරාණේ ඉතින් ඒ හිටපු ශ්‍රේෂ්ඨ මුතුමන් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ. එතනින් මෙහා හිටියේ සාරිපුත්ත මහමගලම් මහරහතන් වහන්සේලා. එතනින් මෙහා තව කෝටි ප්‍රකෝටි ගණක් පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා වෙලේ හිටියා. ඉතින් ඒ උත්තමයා තමයි මේ ශාසනයේ හිටපු දක්ෂයෝ හිටියනම්. ඉතින් එතනින් මෙහා තව හැකියාවල් තිබුණු පිරිසුත් ඕනතරම් හිටියා. අපිට වඩා 10000 ගුණයකටත් වඩා මහා ප්‍රඥාවක් තිබුණු මගපල්ලාවී උතුම. ඒ වගේම තවත් මගපල්ලාවී නොවුනත් ඒ වගේ මහා හැකියාවල් තිබුණු උතුම අතීතේ හිටියා. ඒ නිසා ඉතින් අපිට මේ ශාසනේ තව වැදගත් පුද්ගලයෙක් වෙන්න ඕන කියන අදහසක් අපේ තියෙනවා නම් ඒවා අපේ කෙලෙස් නිසා ඇති වෙන තත්ත්වය. ඒවා ගැන අපි බොහොම පරිස්සම් වෙන්න ඕන. අපි මේ අධ්‍යාපනයක් ලබද්දී දෙයක් දැනගද්දී අපිට නිවන පිණිසයි මේ දේ කරන්නේ. එහෙම නැතිව මේ පිරිස අතරේ කැපී පේන කෙනෙක් වෙන්න එහෙම කියන අදහසක් ඇති වුණොත් ඒක අපි ওই විදිහේ කල්පනාවල් ඇති කරගෙන ඉක්මනටම නැති කර ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒ ඉගෙන ගන්න එකෙන් ඇති වෙන කුසලයත් බල වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ අවබෝධය තියාගෙන ඒකාන්ත වශයෙන්ම අපිට මේ සෑම කුසලයක්ම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා කියන අදහස අපි ඇති කරගන්න. ඒ වගේම ඉතින් අද විශේෂයෙන් අපි මතක් කරගන්න ඕන පළවෙනි පොත අපි කතා කරලා ඉවර කරානේ. ඉතින් ඒකෙදී අපිට මේ අවස්ථාවන් ලැබුණේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පිරිසිදුව තිබුණු නිසායි. ඒ නිසා මේ සෑම කුසලයක්ම ත්‍රිවිධ රත්නයේට ඒ වගේම මේ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයේ මේ තාක් කාලයක් ආරක්ෂා කරගෙන පැමිණි ඒ කටපාඩමින් දරාගෙන පැමිණි පුරාණ මහරහතන් වහන්සේලාට ඒ වගේම ග්‍රන්ථ ආදී රචනා කරමින් ශාසනයට අනුග්‍රහ කරන්නට යෙදුණු යම් තාක් උතුමන් වහන්සේලා වෙනමද ඒ සෑම සියලු දෙනාටම උපහාර පූජාවක් බවට පත් වේවා. ඒ වගේම අපිට ධර්ම විනය කියා දුන්නු ඒ වගේම අපිට පිරිසිදුව පැවිදි උපසම්පදාවන් ලබා දුන්නු අපේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට. ඒ වගේම විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන මේ පොත් ආදී රචනා කරමින් ශාසනීයට ඒ අනුග්‍රහයක් කරපු පොළොත්ති බුද්ධදත්ත ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ අපි මේ පරිචින්නේ කරන ග්‍රන්ථ ඒ වගේම අපිට නම් කියන්න බැරි වුණත් යම් තාක් ඒ ස්වාමීන් වහන්සේලා ඒ කරුණාවින් මෛත්‍රියෙන් ඒ කටයුතු කරලා තියෙනවද ඒ සෑම සියලු දෙනෙකුටම ඒ වගේම ශාසනය ආරක්ෂා කරන තිවිදේවතා පිරිසක් වෙනවා නම් ඒ සෑම සියලු දෙනාටම ඒ වගේම ආයුෂ්මතුන් වහන්සේලාගෙත් අපි සෑම සියලු දෙනාගෙම දෙමාපිය ගුරුවරාදී තව උපකාර කරමින් දුන් සෑම සියලු දෙනෙකුටම ඒ වගේම පින් අනුමෝදන් වෙන යම් තාක් සත්ව පිරිසක් වෙනවද මේ ලෝකේ හෝ වේවා පිටසක්වලවල ඉඳන් හෝ වේවා පින් අනුමෝදන් වෙන පිරිසක් වෙනවද ඒ සෑම සියලු දෙනෙකුටම ඒකාන්ත වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ සෑම කුසලයක්ම හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.